ගරු වාසුදේව නානායක්කාර ඇමතිතුමා, ඔබතුමාට මිනිත්තු 9ක් තියෙනවා.
ගරු සභාපතිතුමිය, කොතනින් පටන් අරගෙන කොතනින් කෙලවර කරන්නද කියලා තේරුමක් නැතුව මේ නැගිට්ටේ කොමත් මේ කොසල් රජුරුවන්ගේ හීන ගැන කතා කරන වෙලාවේ කොසල් රජුරුවන්ට ඇතිවුණාලු අනාගතය දැකීමේ හැකියාවක් බුදුන්ගෙන් බණහලා. කොසල් රජුරුවන්ගෙන් අහුවලු කවදද ඔය නරක අනාගතය එන්නේ කියලා. එතකොට කොසල් රජුරුව කිව්වලු ඒක එන්නේ ලංකාව නැමැති රටේ UNP නැමැති ආණ්ඩුව කාලයක. ඊළඟට අපේ හොඳ කතාවක් තියෙනවා. මං කියන්නේ තලතා අතුකෝරාල ඇමතිතුමිය හිටපු කටපියාගෙන අහගෙන ඉන්න කෙනේ මේවා වැඩි. රංජන් රාමනායක තක්කඩියෝ වෙනුවෙන් නෙමෙයි, හොරු වෙනුවෙන් නෙමෙයි, නිවැරදිකරුවන් වෙනුවෙන් ආ අපරාධකරුවන්ට විරුද්ධව තමයි නඩුකාරවරුන්ට කතා කළේ. අන්න ඩිෆෙන්ස් එක. දැන් ඒ නිදහසට කරුණ මේ රටේ නීතිය තුළ අපරාධයක්ද නැද්ද? දැන් නඩුකාරවරුන්ට බලපෑම මේ රටේ නීතියේ අපරාධයක්. දැන් අනිත් එක නඩුකාරයා තමයි දාලා තියෙන්නේ, හරි වැරදිකාරයාද නිවැරදිකාරයාද බලන්න. ඒ පිළිබඳව නිගමනයකට එන රංජන් රාමනායක මහතා ඒ ගැන තමන්ගේ උපදේශය නඩුකාරයාට දෙන්න. මේක අර කොසල් රජුරුවන්ගේ හින්ට ගැලපෙනවද නැද්ද? ඒකයි මම අහන්න කැමති. ඊළඟට අපි ගත්තොත් අර පාස්කු ප්‍රහාරය පිටිපස්සේ තුනේ ලොකු බරපතල කුමන්ත්‍රණයක්. මේක හැමෝම කියනවා තම කුමන්ත්‍රණේ අගමුණ තවම එළි වෙලා නැහැ. මම හිතන්නේ එළිවේ විදිරි කාලයේදී. ඒක එළි කරගන්න ඕන නම් MCC ගිවිසුම අස්සම් කරන්න තිබුණු තදියමත්, ඒ සඳහා වුවමනා කරපු පසුබිමත් මේ රටේ කුමක් විය හැකිද කියලා කල්පනා කරලා බැලුවොත් අන්න මේකේ මූලිකයා කවුද කියලා හොයාගන්න අමාරුවක් නැහැ. මම මේ කියන්නේ ප්‍රහේලිකා භාෂාවෙන් වෙන්න පුළුවන්. මොකද එතුමා අද මේ සභාවේ නැහැනේ. මට එතුමා එක්කලා තියෙන ගනුදෙනු බේරගන්නේ මේ සභාවට එතුමා ආවොත් පමණයි. එහෙම නැත්නම් එතුමා කැඳවනු ලබන අධිකරණයකද. මම මේ කියන්න හැදුවේ කාඩිනල්තුමාගේ මහන්සියෙන් ඒ ඇතිවෙන්න ගිය කොලාහලිය නවත්ත ගත්තා. කතෝලික සිංහල ජනයා අතර කෝපය ඇවිස්සලා විශාල විනාශයක් ඇතිවෙන්න ගිය එක නවත්ත ගත්තා එතුමාගේ විශාල පරිශ්‍රමයකින්. දැන් එතුමාට ඒ ගැන අපි ප්‍රශංසා කළ යුතුයි, උපහාර දැක්විය යුතුයි. නමුත් එතුමාට එදා බැනවැදුනේ පරිභව කළේ අද මේ සාන්තුරයෙක් වගේ කතා කරන ඔය හරින් ප්‍රනාන්දු මහතා. ඉතින් මෙන්න මේවා තමයි අර සීනයට සම්බන්ධ කරුණු. දැන් අපි දන්නවා ඒ අතරම කුලියා පිටියේ දවස් 3ක් පහු වෙලා ඇති වෙනවා කෝලාහල. කුලියා පිටියේ මිනුවන් ගොඩයි. දැන් මේ කෝලාහල ඇති වෙනකොට අපරාධකාරීන් චක්කරුවන් අත්අඩංගුවට ගන්න. අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නකොට ප්‍රදේශයේ ඉන්න ආණ්ඩු පක්ෂයේ ඇමතිවරයෙක් ගිහිල්ලා වාඩි වෙලා ඒ අපරාධකරුවන්ව ඒ අවස්ථාවේ පොලිසිය මුදා ගන්න. ඒකත් මදිද? සාක්ෂියක් හැටියට කෝලාහලේ වුවමනා කළේ කාටද? කෝලාහලේ වුවමනා කළේ කුමක් නිසාද? ඒ කෝලාහලයට මුල්පිරු සැකකරුවන් බේරගන්නට පොලිසියගේ කවුද? මෙන්න මේවා තමයි පරිශන සාක්ෂි අපි විමසා බැලිය යුතු. මම මේ වෙලාවේ කැඳවනවා මම එදා ඉතා තදින් මැනවැදුණු එක පුද්ගලයෙක්. ඒ තමයි දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය. දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය අල්ලස් හා දූෂණ කොමිෂමේ අධ්‍යක්ෂ ජෙනරාල්, ඊට පෙර එතුමිය සොලිසිටර් ජෙනරාල්වරයෙක් මේ නීතිපත් දෙපාර්තමේන්තුවේ. එතුමිය තමන්ගේ ප්‍රකාශයකින් මොකද කිව්වේ? මට තිබෙන බලපෑම් කොයි තරම්ද දේශපාලන වශයෙන්. මට තිත්තයි මේ දේශපාලනඥයෝ. මට කියනවා අර්ග දේ කරපන් මේ දේ කරපන් කියලා. එම කිව්වේ නැද්ද දිල්රුක්චි? ආතරතා ඇමතුමිය දිල්රුක්චි වික්‍රමසිංහ පාපොච්චාරණයක් කළාද නැද්ද? ඇගෙන මගේ වෙලාව දෙනවා. පොයින්ට් අවෝඩ් නෙමෙයි ඔය බොරු. පොයින්ට් අවෝඩ් කියන එක නෙමෙයි ඔය කියන්නේ.
සල්තා මන්ත්‍රීතුමිය
නෑ නෑ අපේ ඇමතුමා අහනවා මේ දිල්රුක්චි.
ඔව් වික්‍රමසිංහ. ඔව්
මට ඉතින් ඔබතුමාට අපි ජේස්ටික් හැටියට සලකන නිසා ඒක අහගන්න ඕනේ. කතා කරමු නිශ්ශංක සේනාධිපති මහත්මයාගෙන්. මගෙන් අහලා වැඩක් නැහැ ගරු ඇමතුමා.
සේනාධිපති මහත්මයාගෙන් නේ මම අහන්නේ. මම අහන්නේ හිටපු අධිකරණ ඇමතිතුමියගෙන් මේ දිල්රුක්චි දෑස් බණ්ඩාරනායකහරි වික්‍රමසිංහ හරි නම අපි කවුරුද දන්නවනේ? කවුරු ගැනද කතා කරන්නේ? එයා එහෙම කිව්වද මට දේශපාලන බලපෑම් දිගටම තියෙනවා මේ අහවල් හවල් දෙය කරන්න කියලා. එතුමිය හිටියේ හැමදාම උදේ කෑම ගන්න තමුන්නාංශයේ නායිකා නායකයාගේ ගෙදරනේ. ඉතින් ඒ තරම් ළඟින් මිත්‍රකමින් හිටපු උදවිය අන්තිමට වියරු වැටෙන්නට පත්කලේ ඔබගේ දේශපාලන බලපෑම් නෙවෙයිද කියලා මම අහනවා. එතකොට මම අහන්නේ දිල්රුක්චි ඒ හිටපු සල්ත්‍රජාන් ජෙනරාල් වරිය පසුව මේ පාපොච්චාරණය කිරීමෙන් එලිදරව් වෙන්නේ ඔබගේ පාලනයේ ස්වරූපය නෙවෙයිද? හිටපු සෞඛ්‍ය ජෙනරාල්වරේ. එතකොට ඔබට අද ඒ පාලනය වෙනුවෙන් නැගිටලා නිදහසට කරුණු කියන්න පුළුවන්ද?
ගරු මන්ත්‍රීතුමිය
නයි කියවන්නේ ගරු මුරසනාට මන්ත්‍රීමනි අපේ ජේෂ්ඨ ඇමතුමා මගේ දිස්ත්‍රික්කයේ එකින්ද කියන්න ඕනේ. ගරු ඇමතුමනි ඒක ගැන දැනගත්ත වෙලාවෙම අපේ අමාත්‍යාංශ ලේකම්තුමා නීතිපතිට උපදෙස් දීලා එතුමිය සම්බන්ධයෙන් විනය කටයුතු කරන්න රාජ්‍ය සේවා කොමිෂන් සභාවට දැනුවත්
කරන්න. කාලයක් Tamanට බැලමේවර කළා. අන්තිමේදී ඔබ කරපු අපරාධ පිළිබඳව එලිදරව් කරපු හැටි රාජ්‍ය සේවා කොමිෂමට එයාට විරුද්ධව පැමිණිලි කරනවා. මරේ මරු මරේ මරු. ඊළඟට ඔබ අහලා තියෙනවද නෙවිල් සමරකෝන් ගැන? ඔබ අහලා නැහැ. අහලා ඇති. ඒ තමයි හිටපු අග්‍රමිනිෂ්ඨකාර තුමා ලංකාවේ එක්තරා කාලයක ජේ.ආර්. ජයවර්ධන
ශ්‍රීමත්ආනන්ද
කාලේ. එතුමාට කුමක් වුණාද කියලා ඔබතුමා ඔබතුමිය දන්නවද? ඔබතුමිය දන්නවද නෙවිල් සමරකෝන් නීති එක්සත් ජාතික පක්ෂයේ විධායක සභාවේ ඔහු නීතිඥවරයෙක් කටියට ඉන්න කාලේ? ඒ නිසා අන්න අලි සබ්‍රි පොඩ ආගෙන ඉන්න අලි සබ්‍රි අපේ ඇමතුමා පත්කලා ගෝඨාභය මහතා අපේ අධිකරණ ඇමති හැටියට. ඉතින් අධිකරණ ඇමති හැටියට පත් කරන්න පුළුවන් තමන් එක්කලා එක දේශපාලන කඳුරේ හිටපු ඕන කෙනෙක්ව. ඒකට නීතියෙන් බාධාවක් නැත්තේත් නැහැ. සදාචාරයෙන් බාධාවක් ඇත්තේත් නැහැ. නමුත් අපි දන්නවා නෙවිල් සමරකෝන් එක්සත් ජාතික පක්ෂයේ විධායක සභාවේ හිටිය කෙනාව අග්‍ර විනිශ්චයකාර හැටියට පත් කළේ ජේ.ආර්. ජයවර්ධන. තමන් නාසෙලගේ මුත්තා. එතකොට ඒක හරිද? නිකං දැලිවලන් ඇඟේ ගාගෙන අනිත් මිනිහාට සුදන හැටියට පෙන්වන්න හදන්න එපා. එච්චරයි මම කියන්නේ. ඒ ඊළඟට මොකද වුනේ? නෙවිස් සමරකෝන්ට බල කරා අශ්වයන් කියලා.
ඇමෙත්තුමා ඔබතුමාගේ අවසානයි.
මගේ වෙලාව ඉවර.
මිනිත්තු පහක් ලැබුණා.
නෙවිස් සමරකෝන්ට බල කළා අග්‍රවිශ්චකාර ධූරයෙන් අයින් වෙන්න කියලා. ඊළඟට මොකද කළේ? අර රස්තියාදු කාලේ පාදඩියෝ ටිකක් දාලා රෑගල් ගෑස් එව්වා. රෑගල් ගෑස් එව්වා. නෙමෙයි සමරකෝන් ගේදර. මේ තමයි එදා තිබුණු තත්වය. අර කොසල් රජුරුව දැක්ක හීනවල කතාව ඒ අනුවයි කාටද ගැලපෙන්න කියලා බලන්න ඕන. ඊළඟට මම කියන්නේ ඔබගේ පැටිගිරිය පරම්පරාව. ඕක තමයි කලේ හැමදාම. අධිකරණය තමන් ඒ වමනාවට හසුරුවන්න හැදුවා. එහෙම බැරි වෙනකොට තමන් ඒ මේ මිනිහා පවා පාදරියන්ගේ ගල්පාරවලට ලක් කෙරෙව්වා. බිවියන් ගුණවාදනගේ තීන්දුව දුන්නයි කියලා විවේන් ගුණවර්ධනට පක්ෂව එදා UNP කාලේ එදා ඒ නඩුකාරවරුන්ට අප්‍රමාණ තර්ජන කළා. දැන් ඊළඟට මම කැමති එන්න මෙතන කතා වෙච්ච මොහන් පීරිස් මහත්තයා සහ ශිරාණි බණ්ඩාරනායක දෙන්නාම ඉතාමත්ම කවුරුත් දන්න හොඳ නීතිඥවරු. එක්කෙනෙක් ශාස්ත්‍රාලීය නීතිඥවරියක්, අනිත් එක්කෙනා මේ වෘත්තියේ නීතිඥවරේ. දැන් ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අග්‍රමිච්චකාරවරිය හැටියට ඉන්නකොට මේ පාර්ලිමේන්තුව යෝජනා සම්මත කළා, කමිටුවක් දාලා පැය 48 වෙන්න ඇති. ඒ කමිටුවේ වාර්තාව නැවත සාකච්ඡා කළා, මේ පාර්ලිමේන්තුව සම්මත කරපු නැවත සම්මත කරපු යෝජනාවකින් තමයි එතුමිය ඉවත් කළේ. ඒක හරිද වැරදිද කියලා ඕන කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන්. ප්‍රශ්න කරන්න පුළුවන් තැන මොකද්ද? එතුමිය ඉවත් කිරීම හරිද වැරදිද මේක ප්‍රශ්න කරන්න පුළුවන්ද? පාර්ලිමේන්තුවේ බලය අනුව මේක අධිකරණයට ප්‍රශ්න කරන්න බෑ. අධිකරණ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. අපේ ව්‍යවස්ථාවන් ඒ බලය පාර්ලිමේන්තුව මගින් තමයි අධිකරණයට පවරලා තියෙන්නේ. ඒ නිසා අධිකරණය ගැන විනිශ්චකාරවරයෙක් ගැන ඒ නියමිත ආකාරයට අපේ ස්ථාවර නියෝගවල අපි ගන්නා වූ ක්‍රියාමාර්ගයක් නැවත ප්‍රශ්න කරන්න බෑ. හොඳයි, එහෙමනම් අඩු ගානේ කොමිෂමක් දාන්න තිබුණා. අපි දාලා තියෙනවා කොමිෂන්, මහජන කොමිෂන්. ඒ වෙනි මහජන කොමිෂමකින් ඒ ගැන හොයා බලන්න තිබුණා.
හොඳයි, දෙකක් ඉතිරිව තියෙනවා.
දැන් මොහන් පීරිස් ඊළඟට පත් කළා අගලමිෂ්ඨකාරතුමා හැටියට. එතුමාට මොකද වුණේ? දැම්මද පාර්ලිමේන්තුවේ කොමිටියක්? දැම්මද පාර්ලිමේන්තුවේ සම්මත වූ යෝජනාවක්? තිබුණද විවාදයක්? නෑ. මොහන් පීරිස් ඊටපු අග්‍රමිනිෂ්ඨකාරතුමාට මෙන්න මෙච්චරයි කිව්වේ, ඔබ පත් වූසේ අපි නොදකිමු, ඔබ පත් වූ බව අපි නොපිය ගනිමු. මාර නීතියක් ඒක. දැන් ජනාධිපතිතුමා පත් කරනවා අග්‍රමිෂ්ඨකාරවරයා. ඊළඟට ඇවිල්ලා අපට කියනවා ඊළඟ ආණ්ඩුව ඔහු පත් කළ බව අපි නොපිළිගනිමු. ඔහු පත් කළ බව නොපිළිගනිමු, ඒ නිසා අපි ඔහු ඉවත් කරමු. දැන් ඒක නීතිය කොහෙද? මොන ව්‍යවස්ථාවේ මොන වගන්තියේද එහෙම කරන්න පුළුවන් කියලා තියෙන්නේ? මේවා කරලා විලිරජ්ජ නැතුව දැන් ඇවිල්ලා රෙදිත් ඇඳගෙන කතා කරන්න පටන් ගන්න එකයි වැරද්ද. මං කිව්වා මේ මොහන් පීරිස් අග්‍රමිනිස්ටකාරතුමා අස්කරපු ආකාරයේ තියෙන බරපතල වරදහ භයානකම ඊළඟ ඕනම ආණ්ඩුවකට ඕකම පාවිච්චි කරන්න පුළුවන්. පූර්වාදර්ශයක් හැටියට අරග ඕනම කෙනෙක් ඉවත් කරන්න පුළුවන් අධිකරණයෙන් ඔබගේ පත්වීම අපි නොපිළිගනිමු. ඉතින් මෙන්න මේ විදිහටයි ඔබගේ කාලයේ ඔබ මේ රටේ ආණ්ඩු පාලනය ගෙනිච්චේ. ඒ නිසා ශිරාණි බණ්ඩාරනායකගේ කාරණය අහන්න හදන් එපා. මොහන් පීරිස්බේගේ කාරණය ගැන අන්තිමට ඒක උණු ආකාරය ගැන කතා නොකර මේවා එකට බැඳිලා තියෙන. මම මොහන් පීරිස් ගැන කිසි ගෞරවයක් ඇති කෙනෙක් නෙමෙයි. ඒක වෙනම කාරණයක්.
කාලේ අවසානයි ගරු
එමෙ. ඒක වෙනම කාරණයක්. නමුත් මම කියන්නේ ඒ කරපු ආකාරය, අර කරපු ආකාරය වැරදි නම් මේ කරපු ආකාරය සම්පූර්ණ නීති විරෝධී. ඊළඟට මම කැමති කෙටි වශයෙන් අහන්න, අපි උසාවියට බලපෑම් කළේ නැහැ. මට ටිකක් දුක හිතුණා ඔහොම කියාගෙන කියාගෙන යනකොට. බලපෑම් නොකරපු කෙනෙක් මොනේ හේකටද කියන්නේ බලපෑම් කළේ නැහැ කියලා? මම නම් කියන්නේ නැහැ මම බගා ගත්තේ නැහැ කියලා. මම නම් අල්ලස් ගත්තේ නැහැ කවදාවත්. මට එහෙම කියන්න ඕනේ නැහැ. ඇයි? එහෙම වෙච්චේ නැති දෙයක් උනේ නැහැ කියන්න මම මහන්සි වෙන්න ඕනේ.
අවසන් කරන්න ගරු ඇමතුමා.
ඒ නිසා මේ හැම ප්‍රකාශයකම තියෙනවා යටිපෙළ අරුතක් කියලා එකක්. ඔබතුමී ඒකත් දැනගන්න. ඒ යටිපෙළ අරුතෙන් ඔබතුමී ඔතනින් දන් කළේ පාපොච්චාරණය. ඒ නිසා ඔබතුමියත් ඔබගේ ආණ්ඩුවත් සම්පූර්ණයෙන්ම අද විත්ති කූඩුවේ චූදිතයන් වී සිටින බව කියමින්, අධිකරණය ආරක්ෂා කිරීම අපි බාර ගන්න බව කියමින්, ස්වාධීනත්වයත් අපි රකින බව කියමින් අපි තවුන්නාසේලාගේ සමගාමී.
ස්තුතියි ගරු එමුතුමා. තිස්ස අත්තනායක ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 10ක කාලයක් තියෙනවා.
අඩු වෙලාද එපාර? පැය භාගයක් ගත්තා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද මේ සාකච්ඡා කරන වැයශීර්ෂයේ විශේෂයෙන් මම මේ බන්ධනාගාර ගැන වචන දෙක තුනක් කතා කරන්න කැමතියි. අපේ අධිකරණ ඇමතුමා මේ මොහොතේ ඉන්න එකත්, අගමැතිතුමා ඉන්න එකත් සතුටුයි. විශේෂයෙන්ම මේ වැලිකඩ බන්ධනාගාරයේ තාප්පේ තියෙන ආදර්ශ පාඨයකින් මම කියන්න කැමතියි මගේ කතාව. ඒක තමයි සිරකරුවෝද මිනිස්සුය කියලා ලියලා තිබෙනවා. ඇයි මෙහෙම ලියලා තිබෙන්නේ? මෙවැනි ආදර්ශ පාඨයක් ලියන්න එකම හේතුව තමයි සිරකරුවෝ කියන්නේද සමාජයේ කොටසක් බව හේතු ගන්නන්න. ඔවුන්ට යම් යම් චෝදනා තියෙන්න පුළුවන්, දඬුවම් ලබන්න පුළුවන්. නමුත් ඔවුන් අනිකුත් සමාජයේ කොටස්කරුවන් සමානවම අපි සලකනවායි කියන කාරණේ කියන්න තමයි ඒ විදිහේ වැකියක් ඒ වැලිකඩ බන්ධනාගාරයේ තාප්පේ දීලා තිබෙන්නේ. ඒ විතරක් නෙවෙයි, මෙතන අධිකරණ ඇමතුමා ඉන්නවා. බන්ධනාගාරයේ සම්මතයක් තිබෙනවා ට්‍රිබල් ට්‍රී ආදර්ශ පාඨය. මොකද්ද මේ ට්‍රිබල් ට්‍රී කියලා කියන්නේ? කස්ටඩි, ඒ කියන්නේ බහරේ තබා ගැනීම, කෙයා, ඒ කියන්නේ ආරක්ෂාව, කරෙක්ෂන්, නිවැරදි කිරීම. හැබැයි මේ දේ අද බන්ධනාගාරය ඇතුළේ වෙනවද? මේ ට්‍රිබල් ට්‍රී සංකල්පය නැත්නම් ඒ සම්මතය ආදර්ශ පාඨය අපේ බන්ධනාගාරවල සිදුවෙනවද නැද්ද කියලා අපෝ හැරලා බලන්න ඕනේ. මට විශ්වාසයි ඒක සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඇයි? හිරගෙදරකට කෙනෙක් ගියොත් ඒ හිරගෙදරෙන් පිට වෙන පුද්ගලයා 100%ක්ම නිවැරදිකාරයෙක් හැටියට සමාජයට යන්නේ නැහැ. ඒක බරපතල වැරද්දක්. ඒ විතරකුත් නෙවෙයි, පහුගිය සිදුවීම් බලන්න. මහර බන්ධනාගාරයේ ඇතිවෙච්ච සිදුවීම, ඊට පෙර අනුරාධපුරේ වැලිකඩ මම දැක්ක අඟුණකල පැරැස්සේ, මේවයි මේ කාල සීමාව තුළ විවිධ සිදුවීම් සිදු වුණා. ඒ සිදුවීම් දිහා ගත්තාම ඉතිහාසයේ පුරා ලංකාවේ බන්ධනාගාරවල ඇතිවෙච්ච තත්ත්වයන් සහ මහර බන්ධනාගාරයේ ඇතිවෙච්ච මේ තත්ත්වයන් දිහා බලපුවාම ඉතාමත් කනගාටුදායක ශෝචනීය තත්ත්වයක් ඇති වෙලා තිබුණේ. විශේෂයෙන්ම මහර බන්ධනාගාරයේදී මිය ගිය 11 දෙනෙක්, මම දන්නේ ගාන හරිද කියලා, 11 දෙනෙක් සිය ගණනක් තුවාල ලැබුවා, කෝටි ගණනක් අලාබයි. මේ ගැන මම දුටුවේ නෑ අධිකරණ ඇමතුමාගේ වාර්තාව, එතුමාගේ වාර්තාවක් හදලා තිබෙනවායි කියලා. නමුත් මම කියන්නේ මේ ගැන විවිධ කතා තිබෙනවා. මම දැක්කා බන්ධනාගාර රාජ්‍ය ඇමතුමා කියනවා මේ මිය ගිය අය එක්කෙනෙක්වත් වෙඩි තැබීමකින් මිය ගිහිලා නැහැ කියලා. මම දන්නේ ඒක එතුමා හාස්‍යයට කියපු කතාවක්ද නැත්නම් ඇත්ත කතාවක්ද කියලා. කොහොම වුණත් මේ මරණ ගැන මොකක්ද ලෝකේ පුරා හිතන්නේ? අර අපි කිව්ව ට්‍රිබල් ටී කන්සෙප්ට් එක එහෙම් පිටින් අතහැරලා, ඒ කිව්වේ රඳවා තබා ගැනීම, බහරේ තබා ගැනීම, ආරක්ෂා කිරීම හා නිවැරදි කිරීම කියන මූලික කාරණා තුනම අපේ බන්ධනාගාර පද්ධතියේ දැන් සත්ත පහකට ගණන් ගන්න නැතුව ඒවා අතහැරලා ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. මේක ඉතා බරපතල තත්ත්වයක්. ඒ විතරක් නෙමෙයි, මොකටද මේ බන්ධනාගාරයේ මහර සිද්ධ වුණු සිදුවීම ඇති වුණේ? ආරංචි මාර්ගවල කියන හැටියට ඒකට කාරණා කීපයක් මූලික වෙලා තිබෙනවා. ඒ හිරකරුවන් විශාල ප්‍රමාණයක් එක තැනක රඳවලා තබා ගැනීම හරහා එක පැත්තකින් කියවෙනවා ඒ අයගේ ආහාර ප්‍රශ්නයක් මත යම් ගැටුමක් ඇති වුණායි කියලා. තව පැත්තකින් කියනවා ඇප ලබාගෙන ඒ ඇප ලබාගත්ගෙන එළියට යන්න බලාපොරොත්තු වෙච්ච අයට එළියට යන්න ඉඩක් දුන්නේ නැහැ, කොවිඩ් පරීක්ෂණ වාර්තා ටික එනතුරු ඔවුන් රඳවා තබාගෙන තිබුණායි කියලා. තුන්වෙනුව කියනවා
ඔබතුමා බන්ධනාගාරගත කරනකොට මේ අධිකරණයට මේ කරේ නැද්ද? අපේ පැත්තේ ඉන්නකොට
මම කාවත් ආරක්ෂා කරන්නේ නැහැ ඇමතුමා. මටත් මම දන්නවා බන්ධනාගාරයේ ඉඳගෙන මටත් සිද්ධ වෙච්ච දේවල්. ඒකද කාවත් රකින්න නෙමෙයි මම මේ කියන කතා. මම එකක් කියන්න ඕනේ. මෙහෙම කියනකොට මම එකක් ස්තුති කරන අගමැතිතුමාට. සංස්කෘතික අමාත්‍යාංශ වැයශීර්ෂයේදී මම මේ වගේ යෝජනාවක් කළා. මම මේ අවසානයේ කියන්නේ අපි හදාගමු මේක කියලා. ඒ යෝජනාවක් කරපුවම ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානය ගැන අගමැතිතුමා විදුරු වික්‍රමනායක ඇමතිතුමා යවලා ඒ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ ඒ නිවස යලි ප්‍රසංස්කරණය කරන්න පියවර ගත්තා. මම මේ ඒ වගේ කතාවක් මේ අධිකරණ ඇමතිතුමාට කියන්නේ එතුමා මම හොඳට දන්නෝ. මගේ නඩුවටත් එතුමා පෙනී හිටියා. ඒසයි එතුමාට මගේ ගෞරවය තිබෙනවා. ඒක වෙනම කතාවක්. අපි මේ කියන්නේ මේක හදාගන්න. මේ සිද්ධ වෙච්ච දේවල් එහාට මෙහාට කතා කරලා රණ්ඩු වෙලා නෙවෙයි, මොකක් හරි පළදායි දෙයක් කරමු. ඉතින් මම කියන්නේ ඇදුවේ තුන්වෙනි සිද්ධිය තමයි මේ ගැන නෑ මගේ ප්‍රතිපත්තිය අගමැතිතුමත් දන්නවා හැමෝම දන්නවා මේ පැත්තත් දන්නවා මම ප්‍රතිපත්තියක් ඇතුළු තමයි වැඩ කරන්නේ තරහ වෙන්න එපා මේක රණ්ඩු වෙන්න එපා ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි බන්ධනාගාරවල මේක කියනකොට බන්ධනාගාරයෙන් අප නියම වෙලා එළියට යන්න හිටපු අයට අප ලබාගෙන එළියට යන්න ඉඩක් තිබුණේ නෑ ඒ කොවිඩ් වාර්තා ප්‍රමාද වීම නිසා කියලා කියනවා අනිත් පැත්තට කියනවා අනිත් පැත්තට මේකේ තියෙන නරක තත්ත්වය මේකයි එහෙම අය රඳවා තබා ගන්න බන්ධනාගාරයට බලයක් නැහැ අපේ අධිකරණ අමාත්‍යතුමා දන්නවා බන්ධනාගාර නිත්‍ය නියෝග 82 ඒ ව්‍යවස්ථාපිත නීතියට අනුව වලංගු රිමාන්ඩ් බලපත්‍රයක් නොමැතිව පුද්ගලයෙකු බන්ධනාගාරයේ තුලට ගෙන එන්නත් හදලා ගන්නවත් බෑ එතකොට අප ලබා දීලා එළියට යන්න නියම කරපු මිනිස්සු කීප දෙනෙක් මේ අතර ඉඳලා ඒ අය සමහර අය මිය ගියා කියලාත් කියනවා එතකොට මෙතන බරපතල වැරද්දක් සිදු වෙලා තිබෙනවා ඒ නිසා අපි කියන්නේ මෙවැනි තත්ත්වයන් වළක්ව ගන්න පියවර ගැනීම තමයි අපි කළ යුතුව තිබෙන්නේ ඒ වෙලාවට පැලස්තරාල වල මේක විශ්ලේෂ ගන්න බෑ ඒ විතරක් නෙමෙයි දරු මන්ත්‍රීතුමියනි මම කියන්න ඕනේ අර එතුමා අහුව වගේ මටත් හිරගෙදර අත්දැකීම් තිබෙනවා මමත් ඇත්තටම කිව්වත් පහුගිය ආණ්ඩුව තියෙන කාලේ දවස් 55ක් වැලිකඩ බන්ධනාගාරය නඩවලා තිබුණා මම දන්නවා ඒකේ දුක සමහර අය කියන හිරගෙවල් වල මහා සුපිරි පහසුකම් තියෙනවා කියලා හැබැයි ඒක අපායක් ඒක අපායක් ඒක අපායක් ඒ නිසා ඔය කියන සුන්දර කතාවක් හිරගෙදරක් ඇතුලේ නැහැ මට පුංචි ඉල්ලීමක් කරන්න තියෙනවා බන්ධන අපේ ඇමතුමාගෙන් මොකද්ද මේ හිරගෙවල් වල රඳවා තියා ගන්නකොට කොටස් දෙකක් ඉන්නවා එකක් තමයි දඬුවම් ලැබපු අය අනිත් කොටස් තමයි සැකපිට ගෙනල්ලා රිමාන්ඩ් බාරයට පත්වන අය අද හිරගෙවල් වල මොකද්ද වෙන්නේ මේ දෙගොල්ලම එක කොටර දානවා මේ ඔක්කොම එක කොටේ මේකෙන් මොකද්ද වෙන්නේ මේකෙන් වෙන්නේ අපේ නීතියේ පිළිගැනීමක් තියෙන සිද්ධාන්තයක් තියෙනවා යම් කිසි කෙනෙකුට චෝදනාවක් ලක් කරුවත් ඔහු වැරදිකාරයෙක් වෙනතුරු නිවැරදිකාරයෙක් කියන පිළිගැනීම අධිකරණ මනසක් තුලින් බලනකොට තියෙනවායි කියලා කියන සිද්ධාන්තයක් හැබැයි අවාසනාවට වගේ අර චෝදනාවට ලක් වෙච්ච මිනිහත් ගිහිල්ලා අරක ගොඩටම දානවා මොකද්ද වෙන්නේ අවසානේ මට නම් එහෙම අත්දැකීම් ගොඩක් තිබෙනවා මගේ අත්දැකීම් තමයි මම දැකලා තිබෙනවා මේ ගොඩට මුසු කිරීම හරහා උන් විඳින පීඩාව ඒ වගේම එළියට ගියාම ඔහු නැවත සාධාරණ සමාජයකට එළියට යනවා නෙවෙයි අහපව් වැරදිකාරයෙක් වෙලා ඇතුළට එන්න බලන පිරිස වැඩි වෙනවා මේක ඉතාමත් භයානකයි ඒ නිසා මම අධිකරණ අමාත්‍යතුමාගෙන් ඉල්ලනවා මේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ වැඩ කටයුතු කරනවා නම් ඒ වැඩ කටයුතු කරනකොට පළවෙනි දේ තමයි චෝදනා වලට සැක කරන සැකකරුවන් සහ හිරකරුවන් එක ගොඩේ දාන්න නැතුව මේක වෙන් කරලා තියන්න කියලා ඒක එක
ඔබතුමාට මිනිත්තු දෙකක් තියෙනවා
ඔබතුමා දැන් ඉතාව විනාඩි කිහිපයක් 9යි කියලා කිව්ව ඉස්සලා 15යි කිව්වා කමක් නැහැ මේ මම ඉක්මනින් වැඩ කරනවා දෙවෙනි එක තමයි ලෝකේ වැඩිම හිරකරුවෝ ඉන්නේ ඇමරිකාවේ ලක්ෂ 20ක් විතර ඉන්නවයි කියලා කියනවා මේ ගණන් මම සංග්‍රහවකින් බැලුවේ හරියට දන්නේ නැහැ ඔබතුමා ලක්ෂ 20ක් විතර නේ හැබැයි මේකෙන් ලෝකේ සිරකරුවන්ගෙන් තුනෙන් එකක් ඇමරිකාවේ එතන මරණ දඬුවමට ලක් වෙච්ච අය ඉන්නේ 101යි එතකොට ලංකාවේ වැරදිකාරෝ කියලා සිර දඬුවම් ලැබපු අය ඉන්නේ 12000ක් විතර මං හිතන්නේ 10000ක් විතර රිමාන්ඩ් සිරකරුවෝ හැබැයි ලංකාවේ මරණ දඬුවම නියම වෙලා ඒ මරණ දඬුවමෙන් කිසිදු බලාපොරොත්තුවක් නැතුව මරණයක් නේ ගෙදර යන්නත් නැ නිදාසකුත් නැ 1000ක් විතර ඉන්නවා හිර වෙලා ඒකන තීන්දුවක් ගන්න කියලා අපි කියනවා ඒ කියන්නේ ඔවුන් නෙදියර දාන්න කියන කතාවක් නෙමෙයි මම කියන්නේ මේ බන්ධනාගාරවල මරණ දඬුවම් නියම වෙලා ඉන්න පුද්ගලයන් ගැන යම් කිසි ක්‍රමවේදයක් පාවිච්චි කරන්න මරණ දඬුවම නොදෙනවා නම් ජීවිතාන්තය දක්වා හිර දඬුවම ලබා දීම ඒ අනුව ක්‍රමානුකූලව ඔවුන්ව තියනවා යම් කිසි ආකාරයක පිළිවෙතක් ඒ පිළිවෙත හරියට ක්‍රියාත්මක කරවල යම් කිසි විදියක මේ ගැන තීරණයක් ගන්න නැත්නම් 1000ක් විතර හිර වෙලා ඉන්නේ මරණ දඬුවමට ලක් වෙලා ජීවිතය ගැන කිසිදු අපේක්ෂාවක් ආයි නැතිව හිර වෙලා ඉන්න අය. ඒ විතරකුත් නෙමෙයි මම කියන්නේ ජනාධිපති සමාව දීම පිළිබඳවත් මම එක අදහසක් කියන්න කැමතියි. ජනාධිපති සමාව පිළිබඳව අපේ ආණුක්‍රම ව්‍යවස්ථාවේ යම් කිසි ක්‍රමවේදයක් තිබෙනවා. හැබැයි ඒක නෙවෙයි පාවිච්චි වෙන්නේ. ඒ නිසා මම ඉල්ලීමක් කරන්න කැමති ජනාධිපති සමාව ලබා දෙනකොට ඒකට යම් කිසි ක්‍රමවේදයක් මේ පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරලා හරි හදන්න උපදේශක කමිටියේ සාකච්ඡා කරලා හදන්න නිකන් ආවට ගියාට ඒකේ බලය තිබුණාය කියලා එකිනෙක නිදහස් කරන්න හදන සමාවක් දෙන්න එපා අපි දැක්කා පෞගේ කාලේ එහෙම දේවල් වුණා රටම කතා කරා රොයල් පාක් එකේ නිදහස් වීම ගැන හැබැයි ඒක නිදහස් වීම කවුරු කරත් මම කියන්නේ ඒකට ක්‍රමවේදයක් හදන්න ඒ ක්‍රමවේදයක් කරහා මේ නිදහස් කිරීම කරන්න අවස්ථාව ලබා දී යුතුයි කියලා මම හිතනවා ඒත් එක්කම දරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි මම කියන්නේ තව එක කාරණයක් කියලා මම ඉවර කරනවා ඒක තමයි පළවෙනි කාරණේ හිරගෙවල් වල විශේෂයෙන් මම දැක්ක වැලිකඩ බන්ධනාගාරයේ චමින්ද වාට්ටුව කියලා වෙනම වාට්ටුවක් තියෙනවා මේ හැම හිරකරයෙක්ම අවුරුදු 80ක් 90ක් විතර වයසක හිරකරුවෝ ලෙඩ වෙලා මන් දන්නේ මොනවට මේ තියාගෙන ඉන්නවද කියලා ඇතුලේ මේ අයටයි ජනාධිපති සමාව දෙන්න ඕනේ එළියට බලලා ආයි කියලා වරදක් කරලා ඇතුලට එන්න බෑ මේ අය නිදහස් කරලා දාන අවුරුදු 70ක් 75ක් වුණාට පස්සේ ඒක ඒ මිනිහා එළියට ගිහිල්ලා ආයිත් මොකක් හරි වරදක් කරලා එන්න බෑ මොකක් හරි බලා ගන්න ක්‍රමයක් දාලා මේ අය ඉවත් කරා නම් හිරගෙවල් වල බොහෝ තදබදේ අඩු වෙනවා මේක ඉතාමත් බරපතල අවධානය යොමු යුතු කාරණයක් ඒත් එක්කම එකක් දරු ඇමතුමා මේ හිරගෙවල් වල ඉන්න රිමාන්ඩ් සිරකරුවන්ගෙන් බහුතරය ආරෙන්ජ් මාර්ගවල කියන්නේ මත්ද්‍රව්‍ය මත්කුඩු ව්‍යාපාර හෝ මත්ද්‍රව්‍ය වලට අත්අඩංගුවට අරන් තියනවායි කියලා මේ අයගෙන් ඇත්තටම ලොකුම ප්‍රශ්නේ මේ නඩු විභාග වෙන්නේ නැති එක විභාග වෙන්න මූලිකම ප්‍රශ්නේ බලපාන්නේ රජයේ රජ පරීක්ෂක දෙපාර්තමේන්තුවේ තියෙන එක්කෝ වැඩ වැඩිකම එහෙම නැත්නම් ඒවායේ තියෙන ප්‍රශ්න ඒවා විසඳගන්න කෙටි කාලීන ක්‍රමයක් හදා ගන්නවා දෙක ඉතාමත් බරපතල ප්‍රශ්නේ මේකයි අත්අඩංගුවට ගන්නවා අපි හැමදාම මාධ්‍යෙන් දකිනවා කුඩු කිලෝ ලක්ෂ ගණන් ගන්නවා වගේ පෙන්වන්නේ 25යි 30යි 40යි 50යි කියලා ලොකු ප්‍රමාණයක් පෙන්වන ලොරි ගණන් පෙන්වනවා හැබැයි මේවට මොකද වෙන්නේ මේවා කවුරුත් ඇහුවාම කියයි මේවා නඩු බහන්ඳ වශයෙන් තබා ගන්න ඕන කියලා හැබැයි මම ඉල්ලීමක් කරන්න කැමතියි ඔබතුමාගෙන් එකට නීතියක් හරි මොකක් හරි ක්‍රමවේදයක් හදන්න මෙහෙම අත්අඩංගුවට ගන්න මත් කුඩු නඩු බහන්ඳ හැටියට තබා ගැනීම වෙනුවට එය සනාථ කරන්න වෙන ක්‍රමයක් හදලා මෙයා විනාශ කරන්න. එහෙම නැත්තම් වෙනදපලට යනවා. දැන් ඒක තමයි සිද්ධ වෙලා තියෙන්නේ. පෞගේ කාලේ එහෙම අහුණු ගොඩක් අවස්ථා තිබුණා. ඒවට සම්බන්ධ වෙච්ච අය මේව වෙනදපලට නිකුත් කරනවා. ආයිත් අටඟුඩු ගන්න. මේකෙන් මේක නැති වෙන්නේ නැහැ. ඒ නිසා මේ ගැනත් මම අවධානය යොමු කරන්න කැමතියි. ඉතින් මම කාලේ නැති නිසා මීට වඩා ගන්නෙ නැහැ. මම විශ්වාස කරනවා මම මේ කිව්වේ මූලික කාරණා ටිකක් අද මේ අද හිරගෙවල් වල බන්ධනාගාර වල තියෙන තත්ත්වය ගැන මම අධිකරණය ගැන කතා කරන්න යන්නේ නැහැ නමුත් මේ ගැන අධිකරණ ඇමතුමා කරුණා කරලා බලලා යම්සි සහන වැඩපිළිවෙලක් සදන්න කියලා ඉල්ලමින් මගේ වචන ස්වල්ප අවසන් කරන බොහොම ස්තුතියි
සුසිල් ප්‍රේමජයන්ත් ගරු ඇමතුමා ඔබතුමාට මිනිත්තු 9ක කාලයක් තියෙනවා
ගරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමියනි අධිකරණ අමාත්‍යංශය ඇතුළු වැදගත් අමාත්‍යංශ කීපයක අයවැය කමිටු අවස්ථාවේදී ප්‍රථමයෙන්ම සඳහන් කරන්න කරන්න ඕනේ විපක්ෂයෙන් ගත්ත ප්‍රධාන තර්කයක් තමයි මේ අධිකරණ වලට සිදුවන බලපෑම් පිළිබඳව. අපේ අධිකරණ ඇමතුමී ඉන්න ඔබතුමීට මතක ඇති 2018 මැයි 9 වෙනිදා මේ ගරු පාර්ලිමේන්තුවට ගෙනාව අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත. මේකේ සංශෝධන දෙකක් ආව එකක් 12 වෙනි වගන්තියට අධිකරණ සංවිධාන පනතේ අනික අපරාධ නඩුදාන සංග්‍රහයේ 450 වගන්තිය සංශෝධනය කළා ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩල සහිත මහාධිකරණ පිහිටුවන් අපේ රටේ ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩල පිළිබඳව තිබුණු ක්‍රමය තමයි කැපිටල් පනිෂ්මන්ට් ඉහළම දඬුවම දෙන මරණ දඬුවම වැනි ස්වරූපයේ දඬුවම් දෙන නඩු සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක නඩුවලදී ජූරි සභාවක් තිබ්බොත් කෙනෙක් කියන්න පුළුවන් පක්ෂාග්‍රාහී වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ජූරි සභාවක් නැතුව එක නඩුකාරයෙක් අහන්න පුළුවන්. ඒකත් අසාධාරණයි කියලා කියන්න පුළුවන්. ඒ නිසා ඉතිහාසයේ එවැනි නඩු ආවා නීතිපතිර පුළුවන් ඉල්ලීමක් කරන්න අගවිනිසුරු තුමාගෙන් හෝ තුමියගෙන් ට්‍රයිල් ඇඩ් බා එකක් දෙන්නයි කියලා. එහෙම තියෙන උදාහරණ තමයි ඉතිහාසයේ පළවෙනි එක මැතිව් පීරිස් නඩුව. දෙක පාර්ලිමේන්තුවර බෝම්බ ගහපු නඩුව. ඒකේ මම විත්තියේ නීතිඥයෙක් හැට පෙනී හිටු නිසායි මන් දන්නේ. ඊට පස්සේ සෙම්වන් දී නඩුව, විද්‍යාඝාතන නඩුව, ඔහම නඩු ගණනාවක් තිබ්බා. හැබැයි හැම එකකම කැපිටල් පනිෂ්මන්ට් එකක් තියෙන චෝදනා පත්‍රයක තමයි ට්‍රයිල් ඇඩ් බා එකක් ගියේ. හැබැයි ඔබතුමිය ළගෙන ආපු සංශෝධනය ගෙනාවේ මොකටද? දණ්ඩ නීති සංග්‍රහයේ 454 වගන්තියෙන් එහාට තියෙන වගන්තිය තමයි ෂෙඩියුල් එකේ තිබුණේ. එදා මම කතා කරපු හැන්සාඩ් එක තමයි 2018 මැයි 9 වෙනිදා පාර්ලිමේන්තු විවාද කාණ්ඩයේ 260 කලාපයේ 2/99 ඉඳලා 107 දක්වා පිටු. ඒක මේ හැන්සාඩ් එකේ තියෙනවා. මම එදා පැහැදිලිව ඇහුවා මේකේ වගන්ති දෙකක් තමයි ක්‍රිමිනල් මිස් අප්‍රොප්‍රියේෂන්. 386 වගන්තිය දණ්ඩ නීති සංග්‍රහයි. දිය හැකි දඬුවම කොච්චරද? අවුරුදු දෙකයි. CBT ක්‍රිමිනල් බ්‍රීච් ඔෆ් ට්‍රස්ට් 389 අවුරුදු 3යි. රජයේ සේවකෙක් නම් ඊට වඩා වැඩි. දැන් මේ ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩල හදලා නීතිපති ඉල්ලීම් කළේ මෙන්න මේ නඩුව අහන්න. මේ නඩුව අහන්න. මෙතුමා පෙනී හිටියේ මේ නඩුවලට. ඒව සියල්ලම දේශපාලනඥ ඉලක්ක කරගෙන. එකක් දැම්ම අලි නඩුවක්. දැන් මොකද උනේ අලි නඩුවට? ඒක විසු කරලා දැම්ම ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලෙන්. විනිශ්චයකාරවරුන්ගේ කාලේ නාස්ති කළා. අවුරුදු 10-15 මිනිමරුන් නඩු තිබුණා. පොලිං ගහලා අදත් තිනු. ඒකක්වත් ගත්තේ නැහැ මේ ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩල නඩුවලට. ඒවා ෆෝකස් කළා, ඉලක්ක කළා දේශපාලඥයෝ සහ විපක්ෂය අය එදා හිටපු. ඒ මර්ධනය කිරීමට ඒක ගෙනාවා. දැන් මොකද වෙලා තියෙන්නේ? ඊළඟට FCI දෙක පිහිටෙව්වා. දැන් හැන්සාඩ් එක අරන් බලන්න අපි විපක්ෂය ඉඳගෙන කිව්වා මේක නීති විරෝධී. 2015 පෙබරවාරි මාසෙ තමයි ඒක කළේ. කැබිනට් තීන්දුවක් ගත්තා. පොලිස් ආඥා පනතේ පොලිස් නිලධාරීන්ගේ නිලැඳුම සකස් කරන එකට තියෙන වගන්තිය ඒකට උපවගන්තියක් දාලා ගැසට් කළා. ඒකේ නිර්මාතෘවරයාම පිළිගත්තා. දැන් මාසයකට කලින් ජනාධිපති කොමිෂන් පරීක්ෂණ කොමිෂන් සභාවේදී FCI එක නීති විරෝධී කියලා. ඒකේ පරීක්ෂණ මත නෙවෙයිද අපේ ඇමතිවරු ගෙනිලා රිමාන්ඩ් කළේ? මාසකන රිමාන්ඩ් එකේ හිටියේ. මේ සියල්ල උනේ එතන. ඒක නිසා ඊටම පැහැදිලිව කියනවා එදා ඒ වකවානුව තුල අධිකරණය හැදුවේ නැහැ. දැන් ගිහිල්ලා බලන්න මහේස්ත්‍රාත් අධිකරණයට කොළඹ අධිකරණ 8ක් තියෙනවා. 3ක විතරයි අධිකරණ කියලා කියන්න පුළුවන්. විනිශ්චයකාරතුමිය විනිශ්චයයෙන් නැගිනුට පිටිපස්සේ ජනේලේ ඇරලා ජනේ උඩ කපුටෝ. මේ අපි උසාවියේ ගියේ හින්දා අපි දන්නේ. මහේස්ත්‍රාත් උසාවියේ නීතිඥ මහතුන්ගේ රෙස්ට් රූම් එකේ ඉන්නකොට උඩ තියලා තියෙන කසිප්පු බූටි උතුරලා ගිහිල්ලා ඔළුවට වැටෙනවා. දිස්ත්‍රික් උසාවියට එන්න පතුරු ගැලවිලා මට්ටක් කුලිය කුණු කන්ද වගේ තමයි ඔක කඩා වැටෙන්නේ. විනිශ්චයකාරවරුනේ නීතිඥ සේවාදායකව යට කරගෙන අවුරුදු 5ක් තිස්සේ බැරි වුණා. BCC ඉඩම අක්කර 6ක් වෙන් කරලා තිබුණා. ඔබතුමී දන්නවා House of Justice නීති මන්දිරය හදන්න බිලියන 18ක් යනවා වැය. අප දන්නවනේ අප යෝජනාව. ඉන්වෙස්ට්මන්ට් එකක් ගෙනල්ලා ඉන්වෙස්ට් කරනකොට ඉන්වෙස්ට් කරන්නයි කියලා තමයි සූදානම් වුණේ. අවුරුදු 20කදී ගෙවලා නිම කරන්න බිලියන 18 අවුරුදු 20කදී බිලියන 45ක් යනවා කියලා ගෙවලා නිම කරනකොට උනේ නැහැ. මෙන්න මේක තමයි තත්වය. අධිකරණයේ ස්වාධීන වෙන්න නම් දැන් රිමාන්ඩ් සරකරුවෝ ගේන්නකෝ මහේස්ත්‍රාත් උසාවියට. කොහෙද ඉන්නේ? යන්න වැසිකිළියක් නැහැ. උදේ 9:00 ඉඳලා නඩුව අහලා ඉවර වෙනනම් 3:00 එතකන් ඉන්න ඕනේ. මේක තමයි තත්වය. ඒක නිසා අධිකරණය ස්වාධීනයි කියන කාරණයට නම් විනිශ්චයකාරවරුන්ට ඒ පහසුකම් ටික තියෙන්න ඕනේ. නීතිඥ මහතුන්ට ඒක තියෙන්න ඕනේ. ඒ නිසා අපේ අධිකරණ ඇමතුමා එතුමායි කතාවේදී කියයි House of Justice එක අපි අධිරංගෙන් හදන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවායි කියලා අපේ ආණ්ඩුව යටතේ. දැන් බලන්න 78 ව්‍යවස්ථාවේ ඉඳලා 20 වෙනි සංශෝධනය වෙනකන් සුප්‍රීම් කෝට් එකේ විනිශ්චයකරු ඒ සංඛ්‍යාවමයි. අපීල් කෝට්ස් වලත් ඒකමයි. නඩු වල ගහිලා 750,000කට වැඩි නඩු තිනව අහන්නේ. 500,000කට වැඩි අපරාධ නඩු. දැන් තිස්සත්නායක මැතිතුමා කිව්වා මොකද්ද උනේ 28,000කට වැඩි රිමාන්ඩ් සහ විඳ මේ දඬුවම් දුන්න සිරකරුවෝ. දැන් මොකද ප්‍රශ්නේ? වැඩි හරියක් තියෙන කුඩු. දැන් 83 විෂ මද්‍රව්‍ය අබින් පනත තමයි තාම අපි චෝදනා ගොනු කරන්නේ කුඩු වලට. ඕකේ අයිස් තියනවද? අයිස් නැහැ. ෂෙඩියුල් එකේ නැහැ. ඩයිස්ටයිල් මෝෆින් නැත්තම් හෙරොයින්.
ගරු ඇමතුමා මේක දෙක කාලයක්
ග්‍රෑම් දෙකට වැඩි නම් මහාධිකරණය මරණ දඬුවම දක්වා යන්න පුළුවන්. ග්‍රෑම් දෙකට අඩු නම් මහේස්ථාත අධිකරණය දඩගෙවලා යන්න පුළුවන්. දැන් මොකද වෙන්නේ? බොරුවට හෝ ඇත්තට හෝ දාපු නඩු ගාන්මන් ටැලන්ටිස් රිපෝර්ට් එක එන්න යනවා. මාස ගාන රිමාන්ඩ් එකේ ඉන්න සමහර ඒවා වරද පිළි අරන් ගෙදර යන්න පුළුවන්. ඒවා දඩයක් ගහලා පළවෙනි වතාවම ඒවත් ඔක්කොම එතන. ඒ නිසා ගාන්මන් ටැලන්ටිස් ඩිපාර්ට්මන්ට් එක මීට වඩා සක්‍රීය කරන්න ඕනේ, කාර්යක්ෂම කරන්න ඕනේ. එතන මේ ඕවර් ක්‍රවුඩින් කියන එක රිමාන්ඩ් එකේ අඩු කරන්න පුළුවන්. ඒ වගේම මේ ආණ්ඩුව තමයි මේ පසුගිය කාලය තුල මේ රටේ දැවැන්ත වශයෙන් තිබූ මද්‍රව්‍ය ව්‍යාපාරයත් පාතාලයත් අවසන් කරන්න නැත්නම් මර්ධනය කරන්න අවශ්‍ය කටයුතු කළේ. ඒ නිසා අධිකරණයට ඇඟිලි ගැසීමක් නැහැ. නියමිත ආකාරයෙන් උසස් වීම දුන්නා. මම අර හිටපු අග්‍රමිනිස්තුමිය ඉවත් කිරීම ගැන කතා කරන්නේ නැහැ. මොකද මමයි අනුරාපායි ඒකේ හිටපු සමාජික සිලෙක්ට් කමිටියේ අන්න පාර්ලිමේන්තුවේ තියෙනවා සම්පූර්ණ වාර්තාව. ඒ වාර්තාව කිව්වහම තේරෙයි ඇයි අපි එදා ඒ තීන්දුව අරන් නිර්දේශය දුන්නේ කියලා. එතුමිය නිවැරදි නම් මොහන් පිරිස්සු අයින් කරපු ක්‍රමය වැරදි, වාසුදේව නානායක්කර මහත්තයා කිව්වාගේ එතුමිය නැවත පත් කරපු විදිහත් වැරදි. දවසකට පත් කළා, විශ්‍රාම ගන්නවා. ඇයි විශ්‍රාම ගන්නේ? නිවැරදි නම් හිටියනම් තාමත් ඉන්නවනේ, හිටියනම් තාමත් ඉන්නවනේ. ඔය ක්‍රම දෙකම වැරදි. මොහන් පිරිස් අග්‍රනිස්තුමා ඉවත් කරපු විදිහත් වැරදි. ශිරාණි බණ්ඩාරනායක මහත්තයා නැවත රීඉන්ස්ටේට් කළා, පෙන්ෂන් ගත්ත ක්‍රමයත් වැරදි. ඒ නිසා ඒ ආකාරයෙන් මේ ආණ්ඩුව හෝ මේ ජනාධිපති හෝ කටයුතු කරන්නේත් නැහැ, කළත් නැහැ කියන එක සඳහන් කරමින් මම ඒක අවසන් කරනවා.
ස්තුතියි. ගරු එරන් වික්‍රමරත්න මන්ත්‍රීතුමා, ඔබතුමාට මිනිත්තු 18ක් තියෙනවා.
ස්තුතියි. Thank you. I am pleased to be participating in the debate on the votes of the Ministry of Justice. And as a first exercise, I reviewed the progress report from January to September of the Ministry of Justice. And one of the goals that was there in it mentioned was the fact that a new constitution really was going to be created to fulfill the aspirations of the people. And a panel of experts has been appointed for this process. Now, we have no issue with the panel of experts that have been appointed, eminent people, but I would like to suggest that a constitutional making process is a much wider process than just having a panel of experts. If you look at the history of this country, right through, there have been several processes in constitutional making, and at the core and at the center of it, it should be people's participation. I think it's not just a matter of legality, the constitution. It's far more fundamental. Obviously, people in this country, all people in this country are not satisfied with the constitution that we have. Some feel ownership, some feel a sense of alienation. There are basic issues, like what are the fundamental principles on that we agree as a united people? What does equality mean? And particularly this is true for the minorities in this country who are often asking this question. Is democracy and majoritarianism the same? Or if not, what are the checks and balances that a constitution should have? And therefore, I think initially we should have an agreement on the principles of constitutional making and then get into the details of constitutional making. Also in this report, a progress report, I see that there is reference to the 20th Amendment. And I will come to that in just a moment. But my attention was also drawn to the status of the judicial administrative system in this country. Average time to enforce a contract in Sri Lanka is 1,318 days. Why would investors come into this country? Sri Lanka has been ranked 161 out of 189 countries for the enforcement of contracts. Sri Lanka's legal system is ranked 5th out of 8th just in the South Asian region. Land and partition and testamentary cases on average take a generation to be settled. A criminal offense takes 9.5 years to conclude in the original court. A criminal matter on average will take a year to be fixed for appeal and 3 to 4 years for the said appeal to be completed. And I see that the minister has set himself the goal that the judges per million to increase it, maybe from 15 to about 30, while some countries have more than 100. I also see that there are 22 bills, acts, or ordinances to be amended and brought before. These are laudable. But my attention is also drawn not to just goals, but to the process of doing the things that we are doing. And that is why I refer to the 20th Amendment. In a democracy, the executive, the legislature, and the judiciary must be independent from the other. And therefore, we need to build trust in the judiciary. And I have mentioned this before, and I mention it again. It was unwise on the 20th Amendment at the committee stage to bring substantial amendments to the 20th Amendment, increasing the number of judges in the Supreme Court and in the Court of Appeal. It was certainly unwise as a process to do that, because the citizens of this country do not have an opportunity to question lawmakers or laws that we enact in this parliament. In some countries, they have the opportunity of post-enactment judicial review. India has it, the US has it, but Sri Lanka does not have it. Our citizens have only a small window. At the bill stage, they could go to the court and they could question it. But when you bring amendments at the committee stage, that opportunity is taken away from the citizens of this country. Justice must be done, but justice must be seen to be done as well. That is very important, that it is seen to be done. Sadharanathwe ishta wenno one vitarak nemei eka ishta wenawa kiyala pennat avashyai. What happened? I am not going to argue about the past. I am looking at the present government, the present budget, and I am trying to focus my discussion on that. Much has been said about the past. Two wrongs don't make a right. I work from that premise. So let's try to get it right. And what I'm trying to say is, you had in the media the names of judges that had been mentioned as possibly going to the Supreme Court or the Appeal Court of the country. These were in the media. And then after they have been approved by the Parliamentary Council on the nomination of the President, I think proper process should have been is to give them an immediate letter of appointment so that they could act in that office. I can see the logic of doing it to hasten the process of justice. But we need to go beyond that. And the process is important, because otherwise what we have done now is we have embarrassed some of these judges by them continuing in their existing position and delivering judgments. That is the issue with this.
Honourable Minister.
Correct, we have already appointed all of them. All of them had sworn in about a week ago.
Yes.
And they are awaiting their ceremonial sitting to start work.
Yes, Minister, I have followed every step of that. But there was a gap between them being sworn in and a gap between those names arriving in basically the Parliamentary Council. There was a gap of time. I am talking about process. I am saying that the esteem of the judges should be protected and not affected. Process is important. Having planned that is important. We have heard today even accusations about the rentals that are going to be paid. I am not arguing that these don't have to be paid, but I am saying that the process is important. I don't know a single thing about whether these verdicts are right or wrong. Neither have I read these judgments, so I cannot comment on the judgments, and I don't intend to comment on the judgments. But whether you take the silk cloth case, or whether you take the order given on Richard Badurdin, the former minister, or whether you take the Gotabaya Rajapaksa's summons being withdrawn in the Lalit and Coogan case, any case, and there were many other cases, it is not good, the process is not good. We must always act to protect the integrity and of the judiciary, even in the process. Justice must be done, justice must be seen to be done. And that is why I have opposed from the beginning that there are amendments being brought to substantial bills at the committee stage. We are now living after the 20th Amendment, where the Judicial Services Commission, which had the Chief Justice and the two senior most judges in it, that was amended so that the President can appoint the other two judges as well. And therefore, the whole responsibility lies on the President now. That is the problem with the politicization of this. That is why we have argued against this. So the basis of appointments was referred to today as seniority. But we saw that seniority was not always observed. Seniority and merit have been looked at in the past, but this was not observed, and that is very unfortunate. I would like to also comment, Honourable Madam Chair, on another issue. And that issue is that there were two cases taken up during this period. Parliament was dissolved, some went to court and said Parliament needs to be summoned within 3 months. The court heard the arguments for and against, and after 10 days decided not to give leave to proceed. not to give leave to proceed. I think that people have a right to reason. I'm not arguing about the law, but people have a right to reason. The second case that we have is, we had civil society going to court and arguing that forced, right? This is forced I'm talking about. Cremations is not fair. People must have their choice to decide whether it's a burial or a cremation. It is not just the Muslim community. Because of their religious persuasions, didn't want to be cremated. In this case, even Catholics went to court. Civil society went to court. And they made their arguments. After 2 days of hearing reasons for and against, the court decided that there was no leave to proceed. I continue to say that there should be reasons are given. There should be a right to reason. These people need to know why they are not allowed to bury their dead. Mata mava pereda hambue nava tarunek ava singhala bahuddha tarunek ehe kandulu tibuna etuma mekai kiwwe etuma kiwwe mage mava uta vayasai mahalui mage mava va aragena giyot pcr test ekak positive vela mage mava etarata gihilla raja nirodana madhyasthata ekin indala jeevithaya ahimi vela marumota pattunot mata labenne alu vitarai mage mavatat mata labenne alu vitarai meka agama dharmaya gana prashnayak nemei meka agama dharmaya gana prashnayak nemei bhuma daane karanawada aadhaane karanawada kiyana eka manushyage aitivasikamak e nisa mama rajayen illenawa navata illenawa meka gana salakala balanna kiyala ekeka ayata me wala aitivasikam thiyenawa pudgalikawa mata meka kisima gataluwak naha මට පුද්ගලිකව කිසිම වෙනසක් නැහැ ආදානය කළත් භූම දානය කළත් අපිට නම් කිසිම වෙනසක් නැහැ නමුත් සමහර අයට මේක බොහොම වැදගත් ප්‍රශ්නයක් ඒ අයට සාධාරණයක් වෙන්න අවශ්‍යයි කියන එකයි මම මෙතන සඳහන් කරන්නේ සො තර්කයට අයිතියක් තිබිය යුතුයි right to reason එකක් තිබිය යුතුයි මම මේ තව කරුණක් ඉදිරිපත් කරන්න කැමැති අපේ අධිකරණ ක්ෂේත්‍රයේ අපිට පෙනෙනවා ඒකේ අඩුපාඩු අපිට පෙනෙනවා අද මේ අධිකරණ ආමාත්‍යංශයේ වාර්තාවෙන් කියවුණ ආකාරයට ලංකාවේ අධිකරණය හුඟාක්ම පහළ මට්ටමකින් තියෙනවා කියලා කියන්නේ මම නෙමෙයි මේ වාර්තාවේ තියෙන දත්තවලින්ම ඇමතිතුමා පිළිගන්නවා මේක බොහෝම අඩු මට්ටමක තියෙනවා එනිසා මේක අපි ඔක්කොම එකතු වෙලා අධිකරණ ක්‍රමය ඔසවන්න ඕනේ අධිකරණ ක්‍රමය හදන්න ඕනේ කියන එක නමුත් මම සභාවට මතු කරන්නට ඕනේ මේ වගේ ක්‍රමයක් තියෙනකොට මේකේ වැඩියෙන්ම බලපාන්නේ නැති බැරි මිනිස්සුන්ටයි මේකේ වැඩියෙන්ම බලපාන්නේ තියෙන මිනිස්සුන්ට මේකෙච්චර බලපෑමක් නැහැ මේ රටේ වැඩිපුර ඉන්නේ නැති බැරි මිනිස්සු මේ රටේ ඉන්නේ වැඩියෙන්ම ඉන්නේ මම දන්නවා ඔබතුමන්ලාට ජනාධිපතිට තුමාටත් ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණයටත් චීෆ් ජස්ටිස්ටත් ඇමතිතුමාටත් ඒ වගේම බන්ධනාගාරයේ කොමසාරිස්ටත් ඒ වගේම බාර් ඇසෝසියේෂන් එකේ සභාපතිතුමාටත් ලියුමක් ඉදිරිපත් කළා 2020 මාර්තු මාසයේ 26 වෙනිදා මේ ලියුම ඉදිරිපත් කළේ මේ ලියුම කපි කරලා තිනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉන්න විනිසුරුවරන්ටත් මේක කපි කරලා තිනවා ජුඩිෂල් සර්විස් කොමිෂනට Human Rights Commissioner, ඒ වගේම Attorney Generalටත් Police Commissionerටත් මේක කොපි කරලා තියෙනවා මම මේ ලියුමන සභාගත කරන්න කැමතියි. මේ ලියුමනේ කියන්නේ releasing prisoners to prevent the spread of COVID-19 in the prisons of Sri Lanka, written on the 26th of March by eminent organizations and persons, and I won't read all their names. They had written it because they saw the dangers that were going to come ahead. They saw it in March, and they wrote in March, and they said, just to read a few extracts from the letter, we are also aware that more than 50% of the prison population in Sri Lanka are remand prisoners, and that a large number of the convicted prisoners are those who have defaulted on paying fines. I'm just reading extracts, Madam Chair. on 16th March 2020, the Committee for Protecting Rights of Prisoners appealed to the President, the subject minister, and the Commissioner General of Prisons to consider releasing prisoners to decongest prisons to prevent the spread of COVID-19. I know you were not the minister at the time, but I'm just reading this letter just to bring the attention to the House that this problem was going to be a brewing problem.
Everything what they have said, we have repeatedly done. We have pardoned people on presidential pardon. We have released people who couldn't pay their fines. We have also had so many discussions with the police and all those things. That is how, which was 33,000 at some one point in time, had been brought down to 26,000. I know we could have done better, but we have done so many things what they have suggested. Not that we have ignored any of those things, even before we have assumed office.
I'm glad to hear that you have done some things, but ultimately a government, a minister or a ministry will ultimately be judged on the results that basically come. And the results that we have are really tragic results. We have witnessed more recently that those in state custody losing their lives. We had the situation some months ago of a person allegedly involved in the drugs trade, losing their lives after being extradited from another country. That's not a good thing. We have also, in this country, have had extrajudicial killings previously. In 1983, we had extrajudicial killings in our prisons. We also had it in 2012. We had extrajudicial killings in our prisons. And then in 2020, very unfortunately, while we are members of parliament, we have had extrajudicial killings in our prisons. This is very unfortunate because a government has a responsibility. When we take somebody into custody, they are giving up their liberty. They can't protect themselves. The government must protect them. The government must provide for them. This is a basic human need and a human right. And we have to do this. I want to thank the government. Then when the situation SSP Shani Abhesekara was brought up, that he was ultimately removed to the IDH hospital. We have seen in the press that S.I. Mendes has also be contracted COVID-19. These are press reports, and I have no independent confirmation. And it says, Yuddha Hamuda Nirodhana Madhyasthane Koho Gallal Pratikara Madhyasthane Ata Mithuwa Genavat Thibenawa Kiyala. Mage Illima Mekai, Mage Illimat Evilla, Etumavat Rohal Gata Kala Yutoi, Araksha Kala Yutoi, Mevage Avasthavakadi, Etumavat Araksha Kala Yutoi. Rajayakata Mulika Vagaki Maktienama Bandanagara Agnya Panate Ikayatai Hetta Hatare Tungani Vagante Kienama Vasangatayak Avastavaka Bandanagarin Pitatata Tavakalikava Araksha Randavimata Balea Bandanagara Bara Emetitumata Balea Tinama Kirasadan Kurlatinama Evagema Hetahayani Vaganti Kienama Rogi in Sambandin Rohal Vaidevaria කටයුතු කරන්න ඕනේ කියලා කටයුතු කළ යුතුයි කියලා සදාන් කරලා තියෙනවා 68 වෙනි වගන්තියේ කියනවා හැම බන්ධනාගාරයක් තුලම රෝගීන්ට රෝහලක් හෝ අදාළ ස්ථානයක් තිබිය යුතුයි කියලා කියනවා ඔබතුමා අද මේ සභාවට ඉදිරිපත් කරපෝ මේ වார்த்தාව මම සම්පූර්ණයෙන්ම කියෙව්වා මේ වார்த்தාව මේකේ කියනවා 2900ක් පමණ මහර ඉන්නවා ඉන්න ඕනේ තුනෙන් එකක් කියලා සඳහන් කරනවා මේ වார்த்தාවේ ඉතින් මේක ඇවිල්ලා එක රජයක ප්‍රශ්නයක් නෙමෙයි දීර්ඝ කාලීනව පවතින ප්‍රශ්නයක් මේක මට අද වගේ මතකයි දවස මම සරත් ෆොන්සේකා ජනරාල් තුමා හිටපු නායකයා ඔහු හිරගත වෙලා ඉන්නකොට ඔහු බලන්න ආවා බලන්න ඇවිල්ලා මම දැක්කා මෙහෙම රෙදි කෑල්ලක් එල්ලලා තිබුණා මං ඇහුවා ජෙනරල් තුමා මොකක්ද ඔක පිටිපස්සේ මොනවද තියෙන්නේ ඔහු කිව්වා ඒක පිටිපස්සේ තියෙන වැසිකිලිය කියලා කිව්වා ඊට පස්සේ ඔහු මට කිව්වා ඉරාන් මේක හොඳයි පොඩ්ඩක් වටේට ගිහිල්ලා බලන්න උදේ පාන්දර හරිද දහස් ගණන් මෙතන රැඳිවියන් සිටිනවා
ඒගොල්ලන්ට හරියට වැසිකිළියක්වත් නැහැ කියන එක මම ඒක කවදාවත් අමතක කරන්නේ නැහැ. ඉතින් මම
අවසන් කරන්න ගරු මන්ත්‍රීතුමා.
1000කට 25යි. 1000කට 25යි. ඉතින් මම මේක වරදක් කියනව නෙමෙයි. නමුත් මම කියන්නේ මේක තමයි තියෙන අඩුපාඩුව. 77 4 වගන්තියේ මෙහෙම සඳහන් කරනවා. බන්ධනාගාර නිලධාරීන්ට බලය භාවිතා කළ හැක්කේ කැරැල්ලක් මැඩලීමට හෝ පැන යාමක් වැළැක්වීමට පමණි. එවැනි අවස්ථාවකදී රැඳවියන් මරා දැමීමට අයිතියක් නොමැත කියලා නීතිය සඳහන් වෙනවා. අයිතියක් නැහැ කියලා සඳහන් වෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ 1.8.7.4 පනත අනුව අප එකග වී ඇත්තේ ජාත්‍යන්තර සම්මුතින් අනුව අත්අඩංගුවටපත් පුද්ගලයන් ආණ්ඩුවේ වගකීමක් කියන එක ආහාර දීමත් රැකීමත් ආණ්ඩුවේ වගකීමක් වෙනවා. ඒ නිසා අත්අඩංගුවට ගන්න සිරකරුවෙක් වෙන්න පුළුවන්, සැකකරුවෙක් වෙන්න පුළුවන්, සාක්ෂිකරුවෙක් වෙන්න පුළුවන්. අපි ඒ ආරක්ෂා කරන්න ඕනේ. I am making a request. Don't destroy the evidence. Don't kill those in custody. Don't deny families their final rights, whether it's burial or cremation. Let's build a better society. Ape samaharu kiyana wage ඉන්න හිතන රට අපි ගොඩනගමු අපේ දරුවන්ට ස්තුතියමට ලබා දුන කාලයට.
ඇමතුමා අධිකරණ බඳගා ඇමතුමා
ගරු මන්ත්‍රීතුමා මේකට විමර්ශනයක් කරමින් පවතිනවා. ආහාර බන්ධනාගාරයේ ඉස්සලාම අපි ටිය ගෑස් පාවිච්චි කරා. ඊට පස්සේ අපි රබර් කුණ්ඩ පාවිච්චි කරා. මේ බන්ධනාගාර නිලධාරීන්ට T56 අවිදිලා දෙන්නේ ගෙදර ගිහිල්ලා පොල් ගන්න නෙවෙයිනේ. ඒ නිසා එතුමන්ලාට බැරිම තැන තමයි අහසට වෙඩි තිබ්බේ.
මේක
අපි පරීක්ෂණයක් කරමින් පවතිනවා. පරීක්ෂණ වාර්තාව ලැබුණ හැටිය අපි පාර්ලිමේන්තුවට එක ලබා දෙනවා.
ගරු සාගර කාර්යවසම් මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 13ක්
තියෙනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, ඔබතුමා කරුණාකරලා බාධා කරන්න එපා. මේ 2015 මේ යහපාලන රජය බිහිවන්නේ මන්ත්‍රීතුමියනි නීතියේ ආධිපත්‍ය සුරකින්නවා කියලා, ඒ වගේම යහපාලනය ගෙනෙනවා කියලා මේ රටේ ජනතාව රවට්ටමින් සුරංගනා කතා කියමින්, ඒ ආපු රජය මේ රටේ නීති ආධිපත්‍ය සුරකපු ආකාරය ගැන මම මුලින්ම වචන කීපයක් කතා කරන්න කැමතියි. මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන ප්‍රධාන ආයතනය පිහිටෙව්වේ කොහෙද? අරලියගහ මන්දිරේ. අරලියගහ මන්දිරේ දූෂණ මර්ධන කමිටු කාර්යාලය කියලා පිහිටෝලා අනුර කුමාර දිසානායක, පාටලි චම්පික රණවක වගේ මහත්තුරුත් සහභාගී කරගෙන මේ රටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ විරුද්ධවාදීන් දඩයම් කිරීමේ මධ්‍යස්ථානයක් පිහිටවගත් අරලියගහ මන්දිරේ. ඊට පස්සේ FCID කියලා නීති විරෝධී පොලිස් බලකායක් පිහිටවගෙන ඒ හරහා තමුන්ගේ විරුද්ධවාදීන් මර්ධනය කරන්න, දඩයම් කරන්න උත්සාහ දැරුවා. ඒ විතරක් නෙමෙයි, බොහෝ ජ්‍යෙෂ්ඨ පොලිස් නියෝජ්‍ය පොලිස්පතිවරු සිටියදී තමන්ගේ බහට අවනත වෙන නීතිය නවන්න පුළුවන් පොලිස්පතිවරයෙක් පත් කරගත්තා. මෙන්න මේ නීතිය ක්‍රියාත්මක කරපු ආකාරය. ඒ වගේම තමයි දිල්රුක්ෂි ඩයස් බණ්ඩාරනායක දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියව පත් කරගත්තා බ්‍රයිබරි ඇන් කරප්ෂන් කමිෂන් එකේ කමිෂනර් හැටියට. ඒ වගේම මේ සියලු කටයුතු කරලා මේ පසුගිය යහපාලන රජය කරේ තමන්ගේ විරුද්ධවාදීන් දඩයම් කරන්න, විරුද්ධවාදීන්ට එරෙහිව කටයුතු කරන්න නීතිය තමන්ට අවශ්‍ය විදිහට පාවිච්චි කිරීම මිසක් මේ රටේ කිසිදු යහපාලනයක් හෝ නීති ආධිපත්‍යයක් සුරකින්න ඔවුන් අසමත් වුණා. රංජන් රාමනායක මහත්මයාගේ දුරකථන පට්ටිවලින් ඉතා පැහැදිලිව අපි දැක්කා මේ රටේ විනිශ්චකාරවරුන්ට බලපෑම් කරේ කොහොමද. මේ රටේ විනිශ්චකාරවරුන් තමන්ට අවශ්‍ය ආකාරයට නඩු තීන්දු ලියාගන්න යොමු කරගත්තේ කොහොමද කියන එක. ඒ වගේම අන්ත දූෂිත නිලධාරියෙක් වෙන ශානි අබේසේකර කියන පුද්ගලයාව යොදාගෙන තමන්ට ඕන විදිහට දඩයම් කරන්න විරුද්ධවාදීන් දඩයම් කරන්න ඒ අවශ්‍ය කටයුතු සිදු කරා. ඒ වගේම අපි මේ යහපාලන විගඩ මේ කූට ප්‍රාප්තිය අපි දැක්කා ගරු මන්ත්‍රීතුමියනි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇවිල්ලා පිළිගන්නවා කමිෂන් සභාවේදී. FCID කියන්නේ නීති විරෝධී ආයතනයක් කියලා. මේක තමයි කූට ප්‍රාප්තිය. තමුන් විසින් පිහිටවපු ආයතනය නීති විරෝධී ආයතනයක් කියලා. මේ රටේ අධිකරණ ඉතිහාසයේ ඇතිවෙච්ච විශාලතම කළුපැල්ලම ඇති කරා මේ රංජන් රාමනායක මහත්මයාගේ ඒ දුරකථන සංවාදත් එක්ක. කොච්චර ලස්සනට විරුද්ධවාදීන් දඩයම් කරාද කියනවනම් මං එක උදාහරණයක් කියන්නම්. බැසිල් රාජපක්ෂ මැතිතුමාට එරෙහිව පවරලා තියුණා දිවි නැගුම රුපියල් 2500ක් ඒ දුප්පත් අසරණ සමුද්දිලාභීන්ට ගෙවපු ඒ මුදල් ගෙව්වා කියන නඩුව. මේ නඩුව බැසිල් රාජපක්ෂ මැතිතුමාගෙන් පැය 8ක් තිස්සේ සාක්ෂි සටහන් කළා, ස්ටේට්මන්ට් රෙකෝඩ් කළා. ඊට පස්සේ රෑ 10ට ගෙනියනවා අධිකරණයට. දිවි නැගුම දෙපාර්තමේන්තුව තියෙන්නේ රාජගිරියේ. එතකොට ඒ දිවි නැගුම දෙපාර්තමේන්තුවට අයත් උසාවිය වෙන්නේ මාලිගා කන්ද උසාවිය. නමුත් මේ මෙතුමාව ගෙනිහිල්ලා ප්‍රොඩියුස් කරන්නේ කඩුවෙල උසාවියට. කඩුවෙල උසාවියේ බන්ධනාගාර බස් රථයක් බලන් ඉන්නවා එතුමා එනකල්. ඒ වගේම කඩුවෙල උසාවියේ මහේස්
ගරු සභාපතිතුමිය පොහොට්ටුවේ මහලේකම්තුමා මගේ නම කිව්වා. එතුමා නම කිව්වා. ශානි අබේසේකර මහත්මයා සමග මම කතා කළා කියලා මම පිළිගන්නවා. මෙතන බොහෝ දෙනෙක් එතුමා සමග කතා කරලා ඩීටේල්ස් ගත්තා. සියලු දෙනා එක කතා කළා. නමුත් මගේ ඉතරයි අහු වුණේ. අනිත් බොහෝ දෙනා
ඒ රීති ප්‍රශ්න
සියලු දෙනා කතා කළා.
ඒක රීති ප්‍රශ්නයක්
නෙමෙයි.
බැසිල් රාජපක්ෂ මැතිතුමා එනකල් පැය රාත්‍රී 10 වෙනකල් නඩුකාරවරු මහේස්ත්‍රාත්වරු උසාවිය රැඳිලා ඉඳලා ඒ නඩුවේදී එවකට පැමිණ සිටපු රජයේ අධිනීතිඥවරයා උසාවියට ප්‍රකාශ කරද්දී මෙතුමන්ලා මේ නඩුවේ කිසිදු සැකකරුවෙක් මූල්‍යමය වාසියක් ලබාගෙන නැහැ කියලා ප්‍රකාශ කර තිබියදී දවස් 54 කාලයක් එතුමාව බන්ධනාගාරගත කරා. මෙන්න මේ විදිහට තමයි දේශපාලන පරිගැණීම් කරේ. මේ අවස්ථාවේදී මං හැන්සාඩ් ගත කරනවා ගරු මන්ත්‍රීතුමියනි, කොළඹ මහාධිකරණ HC 8222 ඇලිරක් 2016 කියන නඩුවේ තීන්දුව. මේක තමයි මේ දිවි නැගුම තීන්දුව. මේ තීන්දුවේදී ගරු මහාධිකරණ විනිසුරුතුමා මෙන්න මේ ආකාරයෙන් ප්‍රකාශ කරනවා. පැමිණිල්ලේ සාක්ෂි අනුව මෙම රුපියල් 2500 ගෙවීම දිවි නැගුම ප්‍රතිලාභීන් අතරද වඩාත්ම දුප්පත් අයට ගෙවීම සඳහා සමීක්ෂණයක් කර ලබාගත් ප්‍රතිඵල අනුව සිදු කර ඇත. එය පෙර සඳහන් කළ කාරණා මත සලකා බැලූ විට පනතේ පරමාර්ථ සහ බලතල ඇතුළත සිදු වී ඇති බවට තීරණය කරමි. මේක තමයි. ඒ විතරක් නෙමෙයි, මහාධිකරණ විනිශ්චයකාරවරයා කියනවා ගරු මන්ත්‍රීතුමියනි, දිවි නැගුම බැංකු සඳහා ප්‍රාග්ධනය වශයෙන් රජය විසින් මුදල් දී නැත. මෙම කරුණ සලකා බැලූ විට දිවි නැගුම ප්‍රජාමූල බැංකුවල ඇති මුදල් පොදු දේපළ වශයෙන් සැලකීමට හැකියාවක් නැත. මේ වගේ නඩු තීන්දුවක්, මේ වගේ නඩුවක තීන්දුවක් දෙන්න කලින් අපි හොයලා බලන්න ඕනේ ගරු මූලාසනාරුවට මන්ත්‍රීතුමියනි, මෙවැනි අධිචෝදනා පත්‍රයක් ගොනුනේ කොහොමද කියලා නීතිපති දෙපාර්තමේන්තුවේ. මං හිතන්නේ ගරු නීතිපතිතුමාට මේ අවස්ථාවේදී වගකීමක් තියෙනවා. එතුමා මං දන්නවා තමුන්ගේ දෙපාර්තමේන්තුව ගැන බොහොම අවධානයෙන් ඉන්න නීතිපතිවරයෙක් අපිට දැනට ඉන්නේ. මං හිතන්නේ ගරු නීතිපතිවරයාගෙන් අපි ඉල්ලීමක් කරනවා, මෙවැනි අධිචෝදනා පත්‍රයක් තමන්ගේ දෙපාර්තමේන්තුවෙන් එළියට ගිය ආකාරය ගැන සොයලා බලලා කටයුතු කරන්න කියලා. ඒ වගේම මෙතන කතා වුණා විශේෂයෙන්ම තලතාතුගොල්ල මැතිණිය කතා කරා මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන් පත්කිරීම සම්බන්ධයෙන් මං හිතන්නේ ඉතාම කනගාටුයි කියන්න පහුගිය යහපාලන රජ කාලේ කරපු පත්කිරීම ගැන මේ විපක්ෂයේ කණ්ඩායමට අමතක වෙලා තියෙන පාටක් පේනවා. එක්තරා විනිශ්චයකාරවරේ තමන්ට ඕන කමිෂන් එකක දාලා ඒ කමිෂන් එකෙන් අරගෙන මහාධිකරණයෙන් අභියාචනාධිකරණයට දාලා අභියාචනාධිකරණයේ අනිත් විනිසුරුවන්ට උඩින් පන්නලා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු බවට පත් කළා. එතනින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙන ගිය ආකාරය අපි හැමෝම දන්නවා. ඒ විතරක් නෙමෙයි පහුගිය කාලේ තමුන් වෙනුවෙන් තමුන් බලයට ගෙන එන්න ක්‍රියා කරපු පුද්ගලයන්ට ශ්‍රේෂ්ඨාධිකරණයේ පත්වීම් ලබා දීපු ආකාරය අපි දැක්කා. මං විපක්ෂයෙන් අහන්න කැමති මේ සැරේ අපි පත් කරපු එක විනිශ්චයකාරයෙක් හරි ඔබතුමන්ලට කියන්න පුළුවන්ද අපිට ඡන්දෙට වැඩ කරපු එක නීතිඥවරයෙක් අපි පත් කරාද කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට? අපිට අපි වෙනුවෙන් පෙනී හිටපු කිසිම කෙනෙක් පත් කළා නැහැ. සම්පූර්ණ ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨත්වය මත වසර පහකට පස්සේ ජ්‍යෙෂ්ඨත්වය මත පත්වීම් ලබා දීමක් සිදු කළා තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයට. ඒ වගේම වසර පහකට පස්සේ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන් පත්කිරීමේදී නිසියාකාරයෙන් ඒ ජ්‍යෙෂ්ඨත්වය සහ අනිත් කරුණු සලකා බැලලා ඒ පත්වීම් සිදු කළා තියෙනවා. විජිත හේරත් මැතිතුමා කතා කරා මේ සිල් රෙදි නඩුව ගැන. ඇත්තටම විජිත හේරත් මහත්මයා වගේ කෙනෙක් සිල් රෙදි නඩුව ගැන එතුමන්ලා කතා කරන්නේ හැමතිස්සෙම මේ රටට එරෙහිව, මේ රට විනාශ කරන පැත්තට කතා කරන්නේ. පහුගිය කාලේ අපි දැක්කා මේ වීඩියෝ පටියක් එතුමා කතා කරනවා එංගලන්තේ ගිහිල්ලා ඩයස්පෝරා එකත් එක්ක මේ ලංකාවේ පොලිස් නිලධාරීන්
මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු
දෙකක් සිංහල පුද්ගලෙක් හම්බුනහම සලකන විදිහත් සුළු ජාතිකයෙක් හම්බුනහම සලකන විදිහත් ගැන එතුමා කතා කරා. මෙන්න මේ ආකාරයට මේ මෙතුමන්ලා මේ රටේ තියෙන ප්‍රතිරූපය විනාශ කරනවා. මේ සිල් රෙදි නඩුව ගැන එතුමා කතා කරනකොට මම එතුමට කියන්න කැමති යම් කිසි නඩු තීන්දුවක් විවේචනය කරනකොට කරුණාකරලා නිකං බොරුවට තමන්ගේ හිතට එනවට නඩු තීන්දු විවේචනය කරන්න එපා. ඒ නඩු තීන්දුවේ මෙන්න මේ සාක්කිය උඩ මේ නඩු තීන්දුව දුන්නා කියන එක වැරදි කියලා එතුමට තර්කානුකූලව පෙන්වන්න බැරි නම් මේ වගේ දේවල් කරන්න එපා. මොකද මේ වැනි දේවල් වලින් වෙන්නේ මේ රටේ කීර්තිය විනාශ වෙන එක. අපි ඉතා ගෞරවයෙන් සලකපු පද්මිනී රණවක වැනි විනිශ්චයකාරවරියන්, රංජන් රාමනායක වැනි දේශපාලනඥයන්ගේ ඌමනාව මත කටයුතු කරනවා අපි දැක්කා. මේක මේ රටේ මේ වගේ ආන්දෝලනයට ලක්වෙච්ච නඩු තීන්දු, පහුගිය කාලේ ඒ වැරදි ආකාරයෙන් ගත්ත නඩු තීන්දු මං හිතන්නේ නැවත විමර්ශනය කළා, නැවතත් ඒ නඩු සම්බන්ධයෙන් යම් කිසි තීරණයක් ගත යුතුයි. අපි දැක්කා පහුගිය කාලේ ඇමරිකා එක්සත් ජනපදයේ යම් කිසි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක් වැරදි විදිහට කටයුතු කළා. ඒ සම්බන්ධයෙන් අහුනහම ඒ සියලු නඩු ඔවුන් නැවත විමර්ශනය කළා. ඒ පුද්ගලයන්ට සහනය දෙන්න කටයුතු කරා. මං හිතන්නේ ඒ වගකීම මේ අවස්ථාවේදී අපේ නීතිපතිතුමාට වගේම ගරු අග්‍රවිනිශ්චයකාරතුමාට තියෙනවා. මේ පහුගිය කාලේ වැරදි ආකාරයට පවරලා වැරදි ආකාරයට දඬුවම් දීපු ඒ සියලු නඩු නැවත විමර්ශනයක් කළා. ඒ සම්බන්ධයෙන් ඒ සියලු දඬුවම් විඳින වින්දිතයන්ට සහ ඒ චෝදනා පත්‍ර නිකුත් කරපු පුද්ගලයන් සම්බන්ධයෙන් කිසියම්ම සාධාරණ කිටු කරන්න.
ගරු මන්ත්‍රීතුමා කාලය අවසానයි, අවසන් කරන්න.
මට ජයකොටි මැතිතුමාගේ කාලයෙන් විනාඩි 5ක් ලබා දෙනවා කිව්වා.
ඒ වෙලාවත් ලබා දීලා තියෙනවා. අවසන් කරන්න ගරු මන්ත්‍රීතුමා.
විනාඩි 10ක් ගියේ නැහැ නේ ගරු මන්ත්‍රීතුමිය?
විනාඩි 13ක් ගිහින් තියෙනවා. තව මිනිත්තු 5ක් වෙනවලු.
ඒක තමයි. 5ක් දෙන්න. ඒ වගේම මම කියන්න කැමති මේ ලෝකේ රටවල් වල යම් කිසි ආයෝජකින් නැබිල් පැමිණිලා ආයෝජනය කරන්නේ ඒ රටවල් වල තියෙන යුක්තිය පසල දිලීම ඒ කියන්නේ රූල් ඔෆ් ලෝ කොපමණ තියනවද ඒ වගේම ඒ රටවල් වල කොපමණ කරප්ෂන් නැතිද දූෂණය කොපමණ අඩුද කියන දේ ගැන සලකලා බලලා 2015 අපි රජය බාර දෙනකොට නීතිය ආධිපත්‍ය දර්ශකයෙන් අපි හිටියේ 58 වෙනි ස්ථානයේ නමුත් මේ රටේ නීති ආධිපත්‍ය සුරකින්න කියලා ආපු යහපාලන රජය අපිට රට බාර දෙනකොට ඒ නීති ආධිපත්‍ය දර්ශකයේ 66 වෙනි ස්ථානයට මේ රට ගෙනිහිල්ලා තියුණා මේ රටේ නීති ආධිපත්‍ය සම්පූර්ණයෙන් බිඳ දමලා විනාශ කරලා දමලා තමයි මේ රට නැවත අපිට බාර දුන්නේ ඒ වගේම මේ රටේ තියෙන දූෂණ විනාශ කරනවා කියලා දූෂණ නැති කරනවා කියලා ඒ පොරොන්දුව දීලා ආපු යහපාලන රජය 2015 වෙනකොට අපි හිටියේ ඒ දූෂිත දූෂණ ඉන්ඩෙක්ස් එකේ ඒ දර්ශකයේ 85 වෙනි ස්ථානයේ නමුත් 2019 වෙනකොට එහි 93 වෙනි ස්ථානය දක්වා මේ රට ගෙනියන්න යහපාලන රජය සමත් වුණා මෙන්න මේ ආකාරයට තමයි මේ රටේ යහපාලනය සහ මේ රටේ නීති ආධිපත්‍ය සුරකින්න කියලා පැමිණිච්ච යහපාලන රජය කටයුතු කරේ. ඒ වගේම ගරු මන්ත්‍රීතුමියනි මේ අවස්ථාවේදී මම කියන්න කැමති ඉතාම කනගාටු දායක ආකාරයට දකිනවා වසර 5ක් රටේ ආණ්ඩු කළා මේ කිසිම ලැජ්ජාවක් හිරිකිතයක් නැතුව මේ විපක්ෂ මන්ත්‍රීවරු කතා කරනවා බන්ධනාගාරයේ තියෙන අඩුපාඩු ගැන අධිකරණවල තියෙන අඩුපාඩු ගැන විවිධ අඩුපාඩු ගැන අපි මේ රජය අරගෙන තාම මාස 3යි මාස 3කට කාලයකදී අපිට කියනවා මේ තියෙන අඩුපාඩු ගැන තමුන්නාන්සලා ලැජ්ජ වෙන්න ඕනේ මේ වගේ දෙයක් අපිට කියන්න සිදුවීම ගැන අවුරුදු 5ක් ආණ්ඩු කළා අපිට මාස 3කට පස්සේ ඇවිල්ලා කියනවා නම් මේ රටේ බන්ධනාගාරවල තියෙන අඩුපාඩු ගැනයි උසාවිවල තියෙන අඩුපාඩු ගැනයි විවිධ ආයතනවල තියෙන අඩුපාඩු ගැන මේ අපිට පාර්ලිමේන්තුවේදී කතා කරන්න තමුන්නාන්සලා ලැජ්ජ වෙන්න ඕනේ. ඒක තමයි අර රංජන් රාමනායක මහත්තයා කියන විදිහටම තිත්ත ඇත්ත. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි මේ රටේ අධිකරණ ඉතිහාසයේ අපේ අධිකරණයට
මිනිත්තු දෙකක් තියෙනවා.
අපේ අධිකරණයට සිදු කරපු විශාලතම කැලල මේ වෙනකොට සිදු කළා ඉවරයි. මේ වන විට මේ රටේ අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් තිබිච්ච විශ්වාසය බිඳවට්ටන්න ඒ සියලු කටයුතු කළා ඉවරයි. මෙය නැවත ගොඩනැගීමේ විශාල බාර ධූරයේ වගකීමක් අපිට අප වෙත පැවරිලා තියෙනවා. ඒ වගේම මේ වන විට මේ රටේ අපි දැනට තියෙන නඩු ප්‍රමාණය ගත්තොත් 2019 වෙනකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු 4767ක් අහන් නැතුව එකතු වෙලා තියෙනවා. අභියාචනාධිකරණයේ නඩු 4065ක් සිවිල් අභියාචනාධිකරණයේ 7256ක් මහාධිකරණ බල නඩු 25095ක් වාණිජ මහාධිකරණයේ නඩු 6813ක් දිසාධිකරණ වල නඩු 231506ක් ඒ වගේම මහේස්ත්‍රාත් අධිකරණ වල නඩු 481788ක් මේ ආකාරයෙන් මුළු නඩු ප්‍රමාණය 766784ක් 2019 වෙනකොට මේ අද නීතිය ගැන නීතිය ක්‍රියාත්මක කිරීම ගැන කතා කරන මේ යහපාලන ආණ්ඩුවේ කාලය ඉවර වෙනකොට මේ රටේ දැනට අහන්නේ නැතුව ගොඩ ගැහිලා තියෙනවා. මේ සම්බන්ධයෙන් මේ එක නඩුවක් ඉක්මන් කරන්න තමුන්නාන්සලාගේ කාලය ඇතුළත කරපු එක කාරණයක් ගැන කටක් කරලා කියන්න තමුන්නාන්සලාට හැකියාවක් ශක්තියක් ධෛර්යයක් තියෙනවා කියන වචනේ මම අහන්න කැමතියි. මේ රටේ අධිකරණ පද්ධතිය විනාශ කළා මේ රටේ නඩු ගොඩ ගහලා මේ රටේ නීතිය ක්‍රියාත්මක වීම නවත්තලා තමුන්ගේ විරුද්ධවාදීන් දඩයම් කිරීම සඳහා ඒ අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගත්ත තමුන්නාන්සලා මේ වගේ විවාදයකට ඇවිල්ලා මේ වගේ කටයුතු කරන්න සිදුවීම ගැන ලැජ්ජ වෙන්න ඕන කියන කාරණය කරමින් කියමින් මන් නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි.